නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ පින්වතුන්ගේ ප්‍රශ්නවලට උත්තර ලබා දීම පසුගිය දවස්වල අපේ භවනාව සම්බන්ධව දේශනා ඉදිරිපත් කළා ඒ අනුසාරයෙන් ඉදිරිපත් වූ මේ ප්‍රශ්නයන්ට උත්තර ලබා දීමයි බලාපොරොත්තු වෙන්නේ ඒ අනුව පළමු ප්‍රශ්නයේ වශයෙන් හටේ ලෝකේ දැනට උද්ගත වී ඇති මේ తත්වය ධර්මානුකූලව පහදා දෙන්න ඉතින් මේ පින්වතුන්ගේ බලාපොරොත්තුව වර්තමානයේ මේ ලංකාද්වීපයත් ඒ වගේම මේ ලෝකවාසී ජනතාවත් මුහුණ දෙන්නා වූ COVID-19 එහෙම නැත්නම් කොරෝනා වෛරසය සම්බන්ධව තොරතුරු ටිකක් දැනගැනීමට පින්වතුනි අපේ ජීවිතයක් අරගෙන බලපුවාම මේ සෑම එකම සම්බන්ධතාවය හේතුඵල සම්බන්ධතාවය අපේ පෞද්ගලිකව ගත්තත් එකිනෙකනාගේ ජීවිතය ගත්තත් ලෝකයේ තියෙන යම් යම් සිද්ධාන්තවල සම්බන්ධය ගත්තත් මේ හැම එකම සම්බන්ධතාවය තමයි හේතුවක් එක්ක ඵලයක් යම් අවස්ථානුකූලව හේතු ගණනාවක් එක ඵලයක් මේ විදියටයි මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට වර්තමානයේ අපි මේ මුහුණ දෙන්නා වූ ප්‍රශ්නය මේ වෛරස් ප්‍රශ්නය කියන කාරණාවොඩ අපිට සහනකාරී තත්ත්වය අඩුයි. අපේ ජීවිතයේ සහනකාරී තත්ත්වය අඩුයි. ත්‍රේ අසහනකාරී තත්වයට කාරණාව උනේ අතීතයේ සම්බන්ධතාවයක් අතීතයේ අපි අතින් යම් අයට ලබා දුන්නා වූ අසහනය ඒ වගේම පීඩාව මේ කියන අකුසලය කියන එක තමයි මේකට හේතුව ත්‍රේ හේතුව නිසා වර්තමානයේ ඵලය ත්‍රේ මේ හේතුඵල තමයි මේ සම්බන්ධතාවය මේ කාරණාව අපේ බෞද්ධ ක්‍රමයට පැහැදිලි කරනවා කර්මය කියලා කර්මය කියන එක අපි ඇතුළට බහැලා බැලුවොත් පින්වත්නි අපිට තේරුම් ගන්න වෙන්නේ හේතුඵලය බලන්න අපි කියනවා අතීතයේ අපි කෙනෙකුට නරකක් කළා වර්තමානයේ අපිට ලැබෙනවා නරක විපාක වාරයක් මේක බලන්න පුළුවන් අය අතීතයේ ආවජනා කරලා බලා ගන්නවා මේ අහවල් දවසේ නරකක් වුණා ඒ විපාක වාර තමයි අද දවස ඒ වගේම අතීතයේ අපි අතින් හොඳ දෙයක් සිද්ධ වුණා ඒ සිදු වෙච්ච දේ අපි අද හොඳ විපාකයක් ලබනවා හොඳ ජීවිතයක් ඒ වගේම හොඳ ඇසුරක් ඒ වගේම නිරෝගීවන්ත භාවයක් ඒ වගේම තවත් ජීවිතයට අවශ්‍ය පහසුකම් සියල්ල ඇතුව හොඳ ජීවිතයක් ලබලා තියෙනවා ඒ කාරණාව තමයි කුසල විපාකය කියලා කියන්නේ අතීතයේ කරපු කුසලය නිසා හොඳ දේවල් ලැබෙනවා අතීතයේ වෙච්ච අකුසලය නිසා නරක දේවල් ලැබෙනවා ඒතර මෙහෙමනම් මේ ලෝකෙම මේ වර්තමානයේ ඉන්න අපි සෑවෝම එකට අනුමෝදන් වෙච්චේ අකුසලයක් තමයි අපි අද මේ වින්දනය කරගන්නේ. ඒ අකුසලයේ වර්ග තියෙනවා. ඒ අකුසලය විශාල ලෙස බලපාපු පිරිසක් වාසය කරනවා. ඒ වගේම මධ්‍යම ලෙස බලපාපු පිරිසක් වාසය කරනවා. අඩුවෙන් බලපාපු පිරිසක් වාසය කරනවා. ඒ විශාල ලෙස බලපාපු සමහර රටවල් වල අපිට අහන්න ලැබෙනවා කෙනෙකුට රෝගාතුර වුණාම කතා කරගන්න වචනයක් නැහැ බෙහෙතක් හේතුකුත් හරියට කරගන්න බෑ සමහරට අතරමඟ පාරවල් වල තැන් තැන් වල ජීවිතේ නැති වෙලා යනවා ඒ අර අකුසලයේ ප්‍රබලම අවස්ථාව ඒ හැමෝම විශාල භයකින් තමයි වාසය කරන්නේ අසනීපයක් වුණොත් යන්න රෝහලක් නැහැ උදව් ගන්න කෙනෙක් නැහැ ඉතින් ඒ සමහරලාට ඒ රටවල් වල සංවිධානායක බව හොඳට තිබුණු රටවල් මේ රෝග හැදෙන්න කලින් හොඳටම සංවිධානලා තිබුණු රටවල්. නමුත් මෙවැනි වෙලාවක ඒ හැමදෙනාම අසරණ භාවයකට පත් වෙලා ඒ අර විපාකයේ ඉහළම අවස්ථාව. අතීතයේ වෙච්ච අකුසලයේ ඒ අයට ප්‍රබල ලෙසම බලපෑව. ඒ නිසා ඒ අයට ඒක ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. තවත් සමහර අයට මේ විපාක වාරයේ ඊතරම් ප්‍රබලව බලපෑවේ නැහැ. මධ්‍යම බලපෑවා. යම් බඳු උපකාරක් තියෙනවා. ඒ වගේම රෝගාබාධය නිසා පීඩනයක් තියෙනවා ඒ නිසාම යම් බඳු අපහසුතාවත් එක්ක වාසය කරන්න වෙලා තියෙනවා තවත් කොටසක් ඉන්නවා මේ අකුසලයේ අඩුම බලපෑමක් වෙච්ච අය. එයාට රෝග බය එනවා. ලෝකයේ අසවල් රටවල් වලට හැදුනා නම් අපේ වාගේ රටවල් වලට මේක බලපාන එක මේ ගැන ලොකු බයක් ඇති වෙනවා. නමුත් විපාක වාරේ තාම අඩුයි. මේ විපාක වාරය අඩු වෙන්න බලපාන කරුණු බොහොමයක් හැදිලා. අන්නේ අනුව බලනකොට පින්වතුනි අපිට වැටහෙන්නේ අපේ මේ ලංකාද්වීප වාගේ රටවල් වලට මේ විපාක වාරයේ අපි අඩුවම තැන තමයි වාසය කරන්නේ. අපිට වඩා විශාල ලෙස බලපාපු රටවල් ඒ තැන්වල අපි හිටියා නම් අපිට තේරුම් ගන්න ලැබෙයි අපි කොතරම් අසහනකාරීද කොතරම් පීඩාකාරීද කියලා. ඒ පවුල්වල අය දිහා බලපුවාම එයාගේ දුක් ගැන වෙල දිහා බලපුවාම අපිට දකින්න ලැබෙවි අපිට ඒ විපාක වාර විශාල ප්‍රමාණයක් නැහැ. නමුත් භීෂණයක් බියක් අපිට තියෙනවා. මොකද මේ බිය ඇති වෙන්නේ අපිට මේක පැතිරෙයි අපේ ජීවිතවලටත් බලපාවි කියලා. එහෙම නමුත් මේ විපාක වාරේ අඩු කරගන්න උපකාර වෙන උපනිශ්‍රය බොහෝමයක් අපිට තියෙනවා. විශේෂයෙන්ම ආගම ධර්ම ආධාන රටක් වශයෙන් බෞද්ධය ඒ වගේම අනිත් අබෞද්ධය පවා හොඳට ආගම ආධාන ඒ නිසාවෙන් ඒ ආගමේ ධර්මයේ පිහිට කාරණාව කරගෙන අපිට මේ අකුසල විපාකය විශාල ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඒ අපේ කුසල විපාක වාර මේ අකුසලයේ ලැබෙන විපාක වාරය සම්බන්ධව තව කුසල විපාක වාරත් අපිට ලැබෙනවා. ඒ නිසාම රටේ උදව් උපකාර කරන්න විශාල පිරිසක් අපිට ඉන්නවා. බලන්න එක ප්‍රදේශයක රෝගයක් වුණොත් විශාල ප්‍රමාණයක් ඇවිල්ලා උදව් උපකාර කරනවා. රෝගය පැතිරවීම වළක්වන්න විශාල ප්‍රමාණයක් දායක වෙලා ඒ කටයුතු සිද්ධ කරන්නේ අපේ කුසල විපාකයක්. වෙනත් රටවල් එහෙම නැහැ. අපිට අහන්න ලැබෙනවා වෙනත් රටවල් එහෙම නැහැ. ඒ රෝගය පැතිරෙන එක නවත්ත ගන්න පුළුවන් ශක්තිමන්ත පිරිස අඩුයි. නමුත් අපේ රටේ එහෙම නෙමෙයි. අපේ රටේ ප්‍රධානීන්ගේ පටන් ජනාධිපතිතුමාගේ පටන් ඊළඟට අපේ වාසය කරන මේ ත්‍රිවිධ හමුදාව පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවයේ කටයුතු කරන සෑම දෙනාම ඒ වගේ වෛද්‍ය මණ්ඩලය සාතු සේවා මණ්ඩල මේ හැම දෙනාම ඒ හදවතින්ම උපකාරශීලීත්වයෙන් මේ කටයුත්තට බැහැලා තමන්ගේ ජීවිතය ගැන හිතන්නේවත් නැතුව කටයුතු කරලා තියෙනවා. මේ වාගේ විපාක වාර ලැබෙන්නේ අපේ කුසල විපාකයක් නිසා. මේ නිසාම අපේ භීෂණය ඉතා ඉක්මනින් අපිට අඩු කරගන්න ලැබෙනවා. තව කාරණාවක් අපේ මහා සංඝරත්නයත් ආගමික නායකවරුත් නිතරම උනන්දු කරවනවා කුසල් දහම් වල යෙදෙන්න. ඒ අනුවත් අපේ බොහෝ දෙනෙක් අපි විශ්වාස කරනවා හැම නිවසකම වාගේ පහනක් දැල්වෙනවා හැම නිවසකම වාගේ හඳුන් කෝරක් හරිපත් වෙනවා පිරිත් දේශනාවක් කියන්න බැරි නම් රේඩියකින් හරි දානවා. ඒ වගේම පුළුවන් තැන්වල පිරිත් දේශනා බුද්ධ වන්දනා බෝධි වන්දනා සිද්ධ කරනවා. තව පුළුවන් අය ඊටත් එහා බණ භාවනාවක් කරනවා. මේ නිසාවෙන් අපිට මේ උද්ගත වෙලා තියෙනා වූ භයානක තත්ත්වයෙන් අත මෙදෙන්න මාර්ග ගොඩාක් සකසලා තියෙන. හැබැයි මේ විපාක වාරය අපිට ලැබෙන්නේ නිකන් නෙමෙයි. අපි අතින් අතීතයේ වෙච්ච අකුසලය එකට කියනවා කර්මය කියලා. ඉතින් අපි සරලව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා හේතුඵල ධර්මතාවය කියන එක. හේතුව අනුයි ඵලයක් තියෙන. හැම දෙයකම සිද්ධාන්තය පින්වතුනේ හේතුඵල න්‍යායයි. අපි කොඩා කාලේ ඉඳන් අපේ ජීවිතය මුළුල්ලම බැලුවත් හැම එකකටම සම්බන්ධතාවය මේ හේතුඵල න්‍යායයි. අපි උප්පත්තිය ලබන්නේ යම් බඳු හේතුන් වල ඵලයක් වශයෙන්, ජීවිතයේ සැපවත් ජීවිතයක් බවට පත්වෙන්නේ හේතුන් වල ඵලයක් වශයෙන්, ජීවිතයේ දුක්ඛිත ජීවිතයක් බවට පත්වෙන්නේ හේතුන්ගේ ඵලයක් වශයෙන්, ඒ වගේම සැපවත් වූ ජීවිතේ නැවත දුකට ඇදලා දාන්නේ හේතුන්ගේ ඵලයක් වශයෙන්. මෙන්න මේ වාගේ හේතුඵල න්‍යායට අපේ බෞද්ධ වචනයක් කියනවා කර්මය කියලා. එතන මේ කර්මය පාදක කරගෙනයි අපිට මේ වානි සිද්ධාන්ත වෙන්නේ. එතන ඥානවන්තය එහෙමනම් ඒ පුළුවන්තරම් හොඳ කුසල් දහම් කරනවා, හොඳ දේවල් කරනවා. කුසලයේ කියවහම් පින්වතුනේ මේ භාවනා පමණක්ම නෙමෙයි. අපි හොඳ සිතුවිල්ලක් හොඳ වචනයක් එක්ක වාසය කරනවා. ඒක කුසලයක් වෙනවා. ඒක තමන්ට උපකාරයක් වෙනවා. ලෝකයාට පිහිට වෙන්න පුළුවන් ආකාරයට හොඳ වචනයක් අපි භාවිතා කරනවා. ඒ වගේම හොඳ ක්‍රියාවලියක් සිද්ධ කරනවා. පුළුවන් නම් අපිට හොඳ සිතුවිල්ලකුත් පවත්වනවා. මේ අනේ මේ හැමදෙනාටම යහපතක් වේවා. මේ ලෝකයටම මේ රෝගයෙන් අත මිදෙන්න ලැබේවා. මේ වගේ හොඳ සිතුවිල්ලකුත් ඒ වගේම හොඳ ක්‍රියාවලියකුත් ඒ වගේම හොඳ වචනයකුත් භාවිතා කළා නම් එතන ඒ කුසලයක් නිර්මාණය වෙනවා. ඒ කුසලය තමන්ට උපකාරකයි. ඒ කුසලය නිසාම තමන්ගේ ජීවිතය වෛරසයෙන් මේ භයානක තත්වයෙන් අතමුදවා ගන්න පුළුවන්. මේ භයානක තත්වයේ පින්තුනේ මේ එකක් පමණයි. අපේ ජීවිතයක මුණ දෙන භයානක දේවල් අතර එකක් පමණයි. තව අපිට ඉදිරියට එනවා මේ වගේ දේවල්. මේ වෛරසයෙන් අපි අතමුදුනහම හිතෙනවා අපි ඔක්කොම ජයගත්තයි කියලා. එහෙම නැහැ. තව අවුරුදු කීපයකින් තව එකක් එනවා. අපි බලන්න තව ටික කාලෙකින් අපිට මේ වෛරසයෙන් අපි හිතනවා අපිට බලපාපු ප්‍රමාණය ඉතාම අඩුයි. ඩෙන්ගු කියන වෛරසයක් අපිට ඇවිල්ලා විශාල ප්‍රමාණයක් අපේ රටේ මිය ගියා. අන්න ඒ වගේ දේවල් ආයෙ එන්න පටන් ගන්නවා. එන්න අනතුරුව තවත් දේවල් අනාගතයේ තව තවත් වෛරස් වර්ග මේ රෝගාබාධ එනවා. ඒව නවත්තන්න බෑ. ලෝකයේ අපි ඒවත් එක්ක තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඒ වගේන් එන බලපෑම අපිට නවත්තා ගන්න, අඩු කර ගන්න, සීමා කර ගන්න තියෙන ශක්තිය තමයි මේ අපේ පුළුවන් තරම් හොඳ සිතුවිල්ල, හොඳ ක්‍රියාවලිය, හොඳ වචනය පුහුණු කර ගන්නට ඕනේ. ඒ හරහා ඒවා අඩු කර ගන්නට පුළුවන්කමක් තියෙනවා. සරල උදාහරණයක් අපි අරන් බලමු. අපි දැන් කෙනෙකුට හොඳ වචනයක් කතා කරනවා. මේ කෙනාට යහපතක් වේවා. හොඳ වචනයක් කතා කරනවා. මේ වචනය පින්වතුනේ අනාගතයේ අපිට හොඳ වචන ලබන්න උපකාරයක් වෙනවා. ඒ වගේම මේ වචනය අපි නරක දෙයට පාවිච්චි කරනවා. මේ මිනිහා නරක මිනිහෙක් එළවලා දාන්න ඕනේ. අපිට යම් තැනකදී මේ මිනිස්සයා හම්බෙනකොට ඒ මිනිස්සයා අපිව පිළිකුල් කරනවා. අපිට ඒ වගේ වචනයක් කියලා එළවන්න බලනවා. හොඳ වචනය කියලා තිබුණා නම් ඒ කෙනා යම් දවසක හම්බ වුණාම අපිට හොඳ වචනයක් කතා කරලා උදව් උපකාර කරනවා. ඒ වගේම තමයි අපි යම් කෙනෙකුට උපකාර කළා. ඒ කෙනා යම් දවසක හම් වුණාම අපිට උපකාරයක් කරන්න බලනවා. මෙන්න මේකයි හේතුඵල න්‍යාය. අපි හොඳ වචනයක් කතා කළා නම් අනාගතේ හොඳ වචනයක් ලැබෙනවා. ඒ වගේම හොඳ ක්‍රියාවලියක් කරා නම් අනාගතේ හොඳ ක්‍රියාවලියක් ලැබෙනවා. ඒ වගේම හොඳ සිතවිල්ලක් හිතුවා නම් අනාගතේ හොඳ සිතවිල්ලක් ලැබෙනවා. මේවා ලබන්න තියෙන්නේ අපේ විසින්ම නිර්මාණය කරගත්තු දේ, වර්තමානයේ කරපු දේ අනුව අනාගතේ ලැබෙනවා. මේ හේතුඵල න්‍යාය. එනිසා මේ කොරෝනා වෛරසය කියන පීඩාව අපි ලබන්නේ අපි අතීතයේ අපේ අකුසල් වල අනුමෝදන් වීමක් තිබුණා. මෙන්න මේ වාගේ අකුසල් යනුන්ට භීෂණය, ඒ වගේම බාහ්‍ය ජීවිතයට ජීවිත අන්තර මේ වාගේ දේවල් අපේ හොඳයි යහපතයි කියලා අනුමෝදනාවක් තිබුණා. ඒ නිසා හේ විපාක වාර වශයෙන් තමයි අපිට මේ වාගේ පීඩණයටපත් වෙන්න ලැබෙන්නේ. ඒ වගේම අත මෙදෙන්න තියෙන මාර්ගය තමයි පින්වතුනේ පොළුවන් තරම් හොඳ කුසල් සිතුවේලේ පෝෂණය කරගන්නවා. මේ නිවැසල ඉන්න ගමන් අපි සීලයක් සමාදන් වෙලා ඒක සීලය ආරක්ෂා කරගන්නවා. තවත් පුළුවන් ආකාරයෙන් කුසල් දහමක්, බුද්ධ වන්දනාවක්, බෝධි වන්දනාවක්, චෛත්‍ය වන්දනාවක්, පිරිත් දේශනාවක් මේවා ශ්‍රවණය කරගන්නවා. මේ හරහා අපිට මේන් ජය ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නය එක එක කර්මස්ථානාචාර්ය ස්වාමීන් වහන්සේලාගේ කමඨහන් ගන්න වෙට සමහර ස්වාමීන් වහන්සේලාගේ කමඨහන් ක්‍රියාවලියට නැගීම පහසුයි. තමාට ගැළපෙන භාවනා ගුරුවරයෙක් තෝරාගන්නේ කෙසේද? මේක හොඳ ප්‍රශ්නයක්. මෑත කාලයේ අපිට ඉතාම වැදගත් ප්‍රශ්නයක්. වෙළඳ පොලේ විවිධාකාර භාණ්ඩ තියෙනවා වගේ භාවනා භූමිය තුලත් විවිධාකාර ගුරු පරම්පරා, ඒ වගේම භාවනා ක්‍රම පිළිපැදලා තියෙනවා. ඒ විවිධාකාර භාණ්ඩ අතර අපි දන්නවා හොඳට ප්‍රයෝජනවත් ගන්න පුළුවන් භාණ්ඩ වර ගොඩාක් තියෙනවා. ඒ වගේම ප්‍රයෝජනයක් නැති ඔය අපි කියන්නේ ඉමිටේෂන් කියලා අනුකරණය කරපු භාණ්ඩත් තියෙනවා. ඒ වගේම තමයි භවනා ක්‍රම අතරත් විවිධාකාරව තියෙනවා. භවනා ක්‍රම අතර තමන්ට හානියක් නොවන, තමන්ගේ හිතේ නිමීමට උපකාර වෙන, දිගින් දිගටම තමන්ගේ මේ ජීවිතේට සංසාරයට ප්‍රයෝජනවත් වෙන භවනා ක්‍රම තියෙනවා. ඒ වගේම තමන්ට මේ ජීවිතයටත් හානි කරයි පරලෝකයටත් හානි කර භවනා ක්‍රමත් තියෙනවා. ඒවා අපි තෝරා බේරා ගන්නට ඕනේ. ඒකට හොඳම දෙයක් තමයි අපි ඉගෙන ගන්න භවනාව ත්‍රිපිටක දහමට අදාළද කියලා බලා ගන්න. ත්‍රිපිටකයට අදාළ නම් ත්‍රිපිටක දහමත් එක්ක ගැලපෙනව නම් අන්නේ භවනා ක්‍රමය ඒ ගුරුවරයා නිවැරදි ගුරුවරයෙක්. තව අපිට තමන්ට තීරණය කර ගන්න බැරි නම් මේ භවනා ක්‍රමය හෝ මේ භවනා ගුරුවරයා හෝ තීරුම් කර ගන්න බැරි නම් හොඳ ස්වාමීන් වහන්සේලාගෙන් අහන්න. හොඳ ස්වාමීන් වහන්සේලාගෙන් අහලා බලන්න. අහවල් ගුරුවරයෙක් අහවල් ස්වාමීන් වහන්සේ නමක් ගැන කියනවා මම එතෙන් යන්න හිතෙනවා එතන සුදුසුද කියලා අහලා දැනගන්න. තමන්ම හිතලා යන්න එපා. තමන්ම හිතලා ගිහිල්ලා වැරදුනම් පස්සේ ගොඩ ගන්න කෙනෙක් නැති වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමන්ම හිතලා යන්න එපා. සමහර බලන්න මේ ත්‍රිපිටක දහමේ තියෙන වචන පවා වෙනස් කරලා ත්‍රිපිටක දහම පවා වෙනස් කරලා මේ භවනාවන් ක්‍රමයන් උගන්වනවා. ඒ කියන්නේ ඒවා නිවැරදි හැටියට කවුරුත් සම්මත කරන්නේ නැහැ. ගුරු ස්වාමීන් වහන්සේලා වශයෙන් වාසය කරන හොඳ ස්වාමීන් වහන්සේලා ලෝකේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. කවුරුත් ඒවා සම්මත කරන්නේ නැහැ. අන්න එවැනි ක්‍රම අපි අත්හරින්න. ඒවා කරන්න පයව හානි කරයි. හැබැයි ලෝකේ වාසය කරන හොඳ ස්වාමීන් වහන්සේලා හොඳ ගුණවන්ත අය ත්‍රිපිටක ධර්මය ගැන දැනුම තියෙන අය අනුමත කරන භවනා ක්‍රම අනුගමනය කරන්න. දැන් අපේ අතිපූජනීය නාවිනේ ස්වාමීන් වහන්සේ අතිපූජනීය පාවෝෂ්‍ය අඩු ස්වාමීන් ජාන් වහන්සේලා වැනි ස්වාමීන් වහන්සේලා මේ හැම වෙලාවකම තමන් උගන්වන භවනා ක්‍රම ත්‍රිපිටක දහමත් එක්ක සංසන්දනය කරලායි පෙන්වන්නේ. ත්‍රිපිටකයේ මෙන්න මේ ආකාරයෙන් කියන මෙන්න මේ විදිහට කරලා බලන්න. ඒ වගේ දහම් කරුණෝ එක්ක සංසන්දනය කරලා පෙන්වුම් කරන්න පුළුවන්. ත්‍රිපිටක දහමත් එක්ක ගැළපෙන භාවනා ක්‍රමයන් අනුගමනය කරන්න එවැනි ගුරුවරු නිවැරදි ගුරුවරු හැටියට ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අධ්‍යක්ෂින් අනුව බලපවත් වෙනවා. අධ්‍යක්ෂීමුත් වැඩගත් වෙනවා. භාවනාවක් සුළු අධ්‍යක්ෂීමක් අවුරුද්ද දෙකක් අධ්‍යක්ෂීමක් කරන් කියනවට වඩා අවුරුදු 5ක් 10ක අධ්‍යක්ෂීමක් ඇති ගුරුවරයෙක් කියන එක ප්‍රබලයි. අවුරුදු 20ක් 30ක අධ්‍යක්ෂීමක් තියෙන ගුරුවරයෙක් අර අවුරුදු 5ක් 10ටත් අධ්‍යක්ෂින ගුරුවරයටත් වඩා ප්‍රබලයි. අන්න ඒ නිසා අධ්‍යක්ෂීමත් වැඩගත් වෙනවා. ඒකම ත්‍රිපිටක දහමත් එක්ක සංසන්දනය කිරීමත් වැදගත් වෙනවා. ඒ ගුරුවරුන්ගේ මානසික තුල නිමීමත් වැදගත් වෙනවා. සමහර ගුරුවරු තමන් භවනාවන් ගැන ලොකුවට කියනවා මම මෙච්චර කරනවා මෙච්චර භවනා මෙහෙමයි. සමහරට වචනේ හසුරන හැටියෙන් පේනවා සංවරකමක් නැහැ. අතපය ක්‍රියා කරන ආකාරයෙන් පේනවා සංවරකමක් නැහැ. ඒ වගේ මේ භවනාවෙන් ඊට සිද්ධ වෙන්නේ මේ සංවරකමක් හදන්නට ඕනේ. තමන්ගේ මනස නිමීමක් හදන්නට ඕනේ. අනුන් මනස නිමීම පිණිස කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ඒක ධර්මයට අනුයාත වෙන්නට ඕනේ. ඒ විදිහට වෙනවා නම් ඒ වෙන ආකාරය තමන්ටම සැනසෙන්න උපකාරයක් වෙනවා. එහෙම නැත්නම් පසු කාලිනව දුකට පත් වෙනවා. බලන්න සමහර වෙලාවට අපි ඉක්මන් භවනා ක්‍රම කියලා ඉක්මනින් යනවා හවල්තනට ගිහින් කියලා ටික කාලයකින් ගිහිල්ලා භාවනා ටිකක් කළාම ඔන්න අපිට කියන මාර්ගඵල ඒකකුත් ලැබුණයි කියලා. අපි පස්සේ ඉතින් මේවා වෙනස් කරන්නත් බෑ. තමන් ඒ දෘෂ්ටිත් එක්කම ජීවිතේ ගෙවන්න වෙනවා. ලොකු පීඩාවක් අසහනයක් ඇතිවෙනවා. කෙලෙසයක් තියෙනවා මාර්ගඵලයක් තියෙනවා. මාර්ගඵලයක් ලැබෙනකොට කෙලෙස අයින් වෙන්න ඕනේ ඒක වෙලා නැහැ. නමුත් හිතේ දැඩි කොට ගත්ත අර දෘෂ්ටි සහගත දේවල් වැරදි දේවල් එක්කව වෙලා තියෙනවා. ඒව හානි කරයි. මෙවැනි දේවල් අපි ජන සමාජයේ ගොඩාක් මුණ දිරලා තියෙනවා. අපි ගාවට ආවා මහත්මයෙක්. එතුමා කියනවා ස්වාමීන් වහන්සේ මම භවනා කරනවා. හැබැයි මගේ දුවත් භවනා කරනවා. එතම මේ හැබැයි මට පේනවා දැන් වැරදි මගකට අහුවෙලා ඉන්නේ. වැරදි කට්ටියකට අහුවෙලා ඉන්නවා. නමුත් මටත් හදාගන්න බෑ එයා. එයා වයස අවුරුදු 13ක් 14ක් වෙන්නේ. මටත් හදාගන්න බෑ දැන්. ඒ අය කියනවා මෙයාත් දැන් අනාගාමී වෙලයි භවනා කරලා ඉන්නේ කියලා. මේ වගේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ කියලා. ඉතින් මේක හදාගන්න බෑ මටත් තේරෙනවා වැරදියි කියලා. මේකට පුළුවන් නම් උපදේශක් ලබා දෙන්නයි කියලා. පස්සේ දවසක් අපේ ඒ දරුවාට ඉතින් කරුණු කියලා දුන්නා. මේ හරි භවනා ක්‍රමය හරි ගුරුවරු හොයාගන්න හැටි මේවා පිළිබඳව කරුණු කියලා දුන්නා. කියලා දුන්නා මේ දරුවා එක තේරුම් ගත්තා. ඒ දේවල් අත්හැරියා. ඊළඟට අර මේ දරුවාට වැරදි භවනා ක්‍රම කියලා දුන්න කට්ටිය දොස්ති යන්න පටන් ගත්තා. ඔය යන්නේ අපායට තමයි. ඔන්න වරද්ද ගත්තා. මේ වාගේ බයින්ඩ පටන් ගත්තා. මොකද ඒ දරුවා වරද්ද ගත්තයි කියලා. ඒ තنينම අපිට තේරුම් ගන්න පුළුවන් ඒ භවනා ක්‍රමවල ස්වභාවය. අන්න ඒ වාගේ සුළු භවනා අධ්‍යක්ෂින් ටිකක් ලබාගෙන ලකෝ දේවල් පෙන්නුම් කරන අය ඉන්න පුළුවන් ලෝකයේ තුල. එවාගෙන් අත මෙදෙන්නට ඕනේ. තමන් නිවැරදි භවනා ක්‍රම ටිකක් අමාරු වෙන්න පුළුවන්, ටිකක් දීර්ඝ කාලයක් කරන්න වෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිඵලය තමන්ට මෙලවටත් යහපතක් වෙනවා, පරලොවටත් යහපතක් වෙනවා. දෘෂ්ටි සහගත වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතයට හානි කර වෙන්නේ නැහැ. මේ භවනා ක්‍රම තමන්ට සැනසෙලට උපකාරයක් වෙනවා. ඒ නිසා හැම වෙලෙම භවනා ගුරුවරයෙක් තෝරා ගන්නකොට ගුරුවරයා සතු ගුණාංග, කල්යාණ මිත්‍රයා සතු ගුණාංග හොයලා බලන එකක්, ඊළඟට හොයලා බලන මේ උගන්නන භවනා ක්‍රමයේ ත්‍රිපිටකයට අනුයාතද කියලා හොයලා බලන, අනික ඊළඟට හොයලා බලන මේ උගන්නන භවනා ක්‍රමයේ මහා සංඝරත්නය අනුමත කරන භවනා ක්‍රමයක්ද කියලා බලන්න. අන්න ඒවා තේරුම් අරගෙන ඒ සියල්ල ගලපීමට ලක් වෙනවා නම් ඒ භවනා ක්‍රමයන් අනුගමනය කරන්න. තව ප්‍රශ්නයක්. ගිහියෙක් වශයෙන් එදිනෙදා සිතට එන ආතතිය මැඩලීමට භවනා යොදාගන්නේ කෙසේද? ඉතින් ඒ ආතති මැඩලා ගන්නට භවනා ක්‍රමය උපයෝග වෙන ආකාරයයි මේ ප්‍රශ්නයෙන් අහන්නේ. ඒ ආතතිය කියලා කියන්නේ අපේ මනසේ දුවන ඍණාත්මක අරමුණු. කියන්නේ මනසේ දුවනවා යන් යන් අනේ මට මේක නැහැනේ, මට මේක බැරුණානේ, මගේ අම්මා මෙහෙම කළානේ, සහෝදරයා මේක කළානේ, සහෝදරිය මේක කළානේ, මගේ අහවල් කෙනා මෙහෙම කුණානේ. මේවා අරමුණු වලට කියනවා ඍණාත්මක අරමුණු. මේ ඍණාත්මක අරමුණු වල ප්‍රමාණය වැඩි වෙනකොට තමයි මේ මනසේ ආතති හැදෙන්නේ. ඒ අරමුණු වලින් ප්‍රමාණයක් අඩු වෙනකොට ආතති අයින් වෙනවා. ඒ අරමුණු වලින් ප්‍රමාණයක් අයින් වෙන්න අපි ධනාත්මක අරමුණු ටිකක් මනතර දෙන්නට ඕනේ. ඉතින් මේ භවනා ක්‍රමයකින් වෙන්නේ ඒ ධනාත්මක අරමුණු ටිකක් මනසට එක්කව වෙනවා. මොන භවනා ක්‍රමයේ භාවිතා කළත්, බුදුගුණ භවනාවක් කළත් ධනාත්ම කර්මණු ටිකක් එක්කව වෙනවා. මෛත්‍රී භවනාවක් කළත් ධනාත්ම කර්මණු ටිකක් එක්කව වෙනවා. ඒ වගේම ඒ ආනාපාන සති භවනාව ආදි භවනාවක් කළත් ඒ ධනාත්ම කර්මණු ටිකක් මනසට එක්කව වෙනවා. ඒ හරහා අර ආතතිය වෙනස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් උදාහරණයක් කරන් බලමු. මේ ඍණාත්ම කර්මණු හදවතේ පිරලා තියෙනවා 90ක්. හොඳ අරමුණු ධනාත්ම කර්මණු 10යි තියෙන්නේ. දැන් ආතතිය අපි කියන අනේ අමාරුයි, මට මොනවා දෙයක් කරන්නවත් බෑ, එපා වෙලා, අසහනයයි, වේඩාවයි. මේකට හේතුව පින්වතුනි අපේ හදවතේ පෙරලා තියෙන අරමුණු 90ක්ම ඍණාත්මකයි 10ක් තමයි හොඳ අරමුණු තියෙන්නේ. මේක වෙනස් කරන්නට ඕනේ. මේක නාට අපි බුදුගුණ භාවනා වාගේ දෙයක් දෙනවා. එහෙම නැත්නම් බුද්ධ වන්දනා, පිරිත් දේශනාව, ආනාපාන සති පුළුවන් දෙයක් හැබැයි කරන්න ඕනේ. මේ ආතතිය පිරිච්ච වෙලාවට අපි කියන දේම කරන්න අමාරු වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා එයාට පුළුවන් දේත් අපි හොයලා බලන්නට ඕනේ. මෛත්‍රී භාවනාව නම් පුළුවන් එයාට මෛත්‍රී භාවනාව. මරණ සතිය නම් මරණ සතිය. මේ වගේ එයාට පුළුවන් දේවල් ටිකක් හොයලා ඒ අනුව එයාට ඒ වඩන්න දෙන්නට ඕනේ. එහෙම ටික කාලයක් කරගෙන යනකොට අර ධනාත්ම කර්මණු ප්‍රසතිය වැඩි වෙනවා. 10යි තිබුණ එක 20 30 40 50ක් කර වෙනවා. දැන් ඍණාත්ම කර්මණුත් 50යි ධනාත්ම කර්මණුත් 50යි ආතතිය අයින් වෙලා යනවා. සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ නැහැ. නමුත් ලොකු ප්‍රමාණයක් අයින් වෙනවා. තව කාලයක් යනකොට මේ ධනාත්ම කර්මණු තව වැඩි වෙනවා. අරමුණු 60 70 80 වෙනවා. දැන් අන්න ආතතිය සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. හොඳ මොඳ කෙනෙක්. මේ தත්තර පරිවර්තනය කරන්න අර අරමුණු පරිවර්තනය කරලා කරන්න පුළුවන්. ඉතින් මේ භවනා කමඨහනකින් කරන්නේ ඒ අරමුණු පරිවර්තනය කරන එක. ඒ අරමුණු පරිවර්තනය කිරීමේදී අපිට විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි අපේ බුදුගුණ භවනා මනසිකාර වගේ දේවල් සරල ලේසි ඉක්මන්. ඒ වගේම පුළුවන් අනිත්‍ය සංඥා වගේ දේවලුත් වඩා ගන්න පුළුවන්. විපස්සනා සංඥා වගේ දේවල් මොනවා හෝ අරමුණකින් අර ධනාත්මක අරමුණු ටිකක් අපි වැඩි කර ගන්නට ඕනේ. ඒ හරහා අපේ මනසේ ආතති අයින් කරලා සහනකාරී මනසක් ගොඩනගා ගන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඒ සඳහා මේ පින්වතුන් අත්හදා බලන්න. තමන් අද දවසේ අසහනයි, අද දවසේ මනසට ලොකු සතුටක් නැහැ, පීඩාකාරී, සමහරට පවුලේ ප්‍රශ්න, ළමයින්ගේ ප්‍රශ්න, සමහරට ජන සමාජ දේවල් පීඩාකාරී. ඔය ඔක්කොම ටිකකට පැත්තකින් තියලා නිදාගන්න ඇඳේදී හෝ වේවා ටික වේලාවක් මෛත්‍රී සංඥාවක් විනාඩි 5 10ක් කළා නිදාගන්න. හෙට උදේ නැගිටිනකොට ලොකු සහනයක් තියෙනවා. හිතාගන්න බෑ මොකෙන්ද මේක ආවේ කියලා. හැබැයි උදේ නැගිටිනකොට ලොකු සහනයක් තියෙනවා. ඒ සහනය තමයි පින්වතුනි ඊයේ හවස අර ආරමුණු ටිකක් අපි වෙනස් කළා. ඒකේ බලය දැන් උදේට ආවා. අද දවසේ අපි නැවත ටිකක් ඒ කරනවා, මෛත්‍රී සංඥා ආදී දේවල් ටිකක් කරනවා. හෙට වෙනකොට ඒ සහනය තවත් ප්‍රබල භාවයට පත් වෙනවා. අන්න ඒ වගේ මේ මානසික ආතතිය දුරු කරගන්න මේ භවනාවයි තාම ප්‍රයෝජනවත් වෙනවා. ඒ භවනාවන් අතර විවිධාකාර භවනාවන් යොදා ගන්න පුළුවන් ඒවා ගුරු ඇසුරෙන් තෝරා ගන්න පුළුවන් මූලික සරල භවනා ක්‍රමයක් වශයෙන් අපේ මෛත්‍රී භවනාව පුහුණු කර ගන්න මෛත්‍රිය තමන්ට මෛත්‍රිය කර ගන්න තමන්ගේ පවුල් හැම දෙනාට මෛත්‍රිය කරන් මගේ පවුලේ වාසය කරන සෑම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තවවන්නම් ආයුෂයෙන් වැඩේවා වර්ණයෙන් වැඩේවා සැපයෙන් වැඩේවා බලයෙන් වැඩේවා ප්‍රඥාවෙන් වැඩේවා ගුණධර්මයන්ගෙන් වැඩේවා කැමැති කැමැති වචන භාවිතා කළ පවුලයන්ට අසල්වාසීන්ට ලෝකවාසීන්ට ඒ වගේම සියලු මිනිස්යන්ට සියලු දෙවියන්ට මෛත්‍රිය වඩන්න මේ විදිහට මෛත්‍රිය වඩ වඩා ඉන්නකොට අර ධනාත්මක අරමුණ ප්‍රමාණය වැඩි වෙලා හිතට ලොකු සහනයක් වෙන ඒවා දේවල් අත්හදා බලන්න එපමණක් නෙමෙයි ඒ ආතතිය නිසා තමන් පීඩා වේදෙන තමන්ගේ පෞද්ගලික කාරණා පමණක් නෙමෙයි තමන්ට බාහිරින් බලපාන කරුණු පවා වෙනස් කරන්න පුළුවන් තමන්ට මේ ආතතිය නිසා පවුලෙන් එන ප්‍රතිචාර ඍණාත්මකයි වැඩි ප්‍රමාණයක් කාර්යාලයෙන් රැකී රක්ෂා කරන තැනිනුත් ඒ වගේම ඍණාත්මකයි වැඩි ප්‍රමාණයක් ඇසුර කරන ජන සමාජිනුත් ඍණාත්මකයි වැඩි ප්‍රමාණයක් මේ ඔක්කොම වෙනස් කරන්න පුළුවන් තමන්ට කාලයක් මේ මෛත්‍රී භාවනා වඩන සතිය දෙකක් මාසයක් විතර ගිහිලා බලනකොට පවුල් පරිසරේනොත් අරහිනාත්ම ගතිය හොඳටම අඩු වෙලා හොඳට ගරු කරන කෙනෙක් බවට පත් වෙලා ඒ වගේම ජන සමාජේනොත් හොඳ ගරු කරන කෙනෙක් බවට පත් වෙලා හැකිය ආරක්ෂා කරන තැනිනොත් එහෙමයි හොඳට ගරු කරන හොඳ කෙනෙක් බවට පත් වෙලා තමන් කියන්න ඕනේ අත්දැක බලන්න තමන් භාවනා කරනවා කියලා කියන්න එපා කියන්නේ නැතුව අත්දැක බලන්න මේ වාගේ විශාල ප්‍රමාණයක් තමන්ගේ පහතලේ වෙනස් කරගන්න පුළුවන් ව්‍යාපාර කරන අයට ව්‍යාපාර පහතලේ පවනස් කරන්න පුළුවන් ව්‍යාපාර බාධක ධර්මතා ගොඩාක් තියෙනවා ඒවා ජය ගන්න පුළුවන් හැමෝටම මෛත්‍රී කරනවා අර බාධක අයින් වෙලා යනවා එනිසා මේ මෛත්‍රී සංඥාවාගේ දේවල් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා තමන්ගේ පෞද්ගලිකව ජීවිතේ ගොඩනගා ගන්න වගේම බාහිර ජන සමාජයෙන් එන මේ දේව ඍණාත්මක දේව ජය ගන්නත් උපකාර වෙනවා ආතතිය ජය ගන්නත් පුළුවන්කමක් ලැබෙනවා සහනකාරී වාසය කරන්නත් පුළුවන්කමක් ලැබෙනවා එනිසා අපි මේ පින්වත් හැමදෙනාටම ආරාධනා කරනවා නිවසේ ඉන්න කාලය තුල නිකන් ඉන්න එපා මේ නිවාඩුවෙන් නිකන් ඉන්න එපා මේ කාලය නිකන් ඉන්න එපා මේ කාලය තාම වැදගත් කාලයක් මේ කාලයන් තුල අපි මොනවා හෝ භවනාවක් අත්හදා බලන්න ඒකම අදිස්ථාන කරගන්න මේ භවනාවන් එක දිගටම කරගෙන යන්න අදිස්ථානත් පිළිටුවා ගන්න අපි මේ හැමදෙනාටම ආශිර්වාද කරනවා මේ භවනා මාර්ගයන් තව තවත් දියුණු කරගෙන ඒ වගේම තමන්ගේ සිතේ කුසල් සිතුවිලි ප්‍රබල භාවයට පච්චරගෙන වර්තමානයේ තියෙන මේ කොරෝනා වෛරසය ජය ගන්න ලැබේවා අනාගතයේ ඇතිවෙනා වෛරස් ආදී දේවල් ජය ගන්න ලැබේවා හැමදෙනාටම පහසුවෙන් ගුණධම් පුරාගෙන තමන් පතන ආකාරයෙන් දුක් අවසන් කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්නවා සම්දනාටම තෙරුවන් සරණයි ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණය කළ කුසලයේ අනුභව බලයෙන් මේ පින්වත් සැමට මෙලව සැනසීමක් ලැබේවා පරලොව සැනසීමක් ලැබේවා නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි
හෙටත් රාත්‍රී 7ට හිත නිවන හෙවනට එන්න අප සිත් සුවපත් කළ පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය. ඔබේ ප්‍රශ්න යොමු කිරීම සඳහා 0112 84 88 88 අංකය මතකයේ තබා ගන්නවා.